දැන් මේ තව ප්‍රශ්නයක්. සිත යනු කුමක්ද? එය පිහිටා තිබෙන්නේ මොළයේද හෘදේ වස්තුවේද නැතිනම් ශරීරයේ සැමතැනමද? බුදුදහමේ මේ පිළිබඳව සඳහන්ව ඇත්නම් ඒ ස්ථානද දැන ගැනීමට කැමැත්තෙමි කියලා මේ අහන්නේ. මේක හොඳට පැහැදිලිව බුදුරහම දේශනා කරපු තැන තියෙනවා. ඒක අවස්ථාවක විස්තරයක් තියෙනවා මෙන්න මෙහෙම. මහා මෝඩ මිනිසින ගම්මානයක් තියෙනවා. ওই ගම්මානෙට එක මිනිසෙක් හක් පිවිල්ල දන්න මිනිසෙක්, සංගෙඩියක් පිවිල්ල දන්න හොඳ මිනිසෙක් හක්ගෙඩියකුත් අරගෙන ගම්මානෙ වැදට ගියා. අර මිනිස්සු ඔක්කොම නීදි. ওই රාජි හක්ගෙඩිය මහා හයියෙන් පිම්බා. ගම කැරඹුණා. කවදාවත් මේ සක්කඳ අහලා නැති මිනිස්සු දුවගෙන ආවා මේ හඳ බලන්න. මිනිහා හග්ගෙඩිය පිවිලා හිටන් සද්ද නැතුව ඉන්නවා. අමුත්තේ දැක්කා මෙන්න මේ පුද්ගලයාට තමයි මේක ආවේ, මෙන්න මේ හරියෙන් තමයි ගියා දුවගෙන ඇවිදilla. ඊ පින්නද? ඊ සද්දේ මොකද්ද? අපි මෙච්චර කල් අහලා නැහැ මහා සද්ද යන්නේ. ඒ කොහොමද වුනේ? මොකෙන්ද පිට වුනේ? කොහොමද සද්ද ආවේ? මේ හග්ගෙඩිය කියවෙන්න. ඒ වගේ හරි වැදගත් දෙයක් මේක. එක විදිහට උදුරාගෙන බෑනා මේ මිනිසයා. උදුරාගෙන ගිහිලා හිටවම ගත කරන්නේ දැම්මා බිම. හඬපිය. සද්ද කර ගිය. ඒ නෑ සද්දය. හොඳින් කිව්වා බෑ නරකින් කිව්වා ගත කොටුවක් ගහ ගායනේ ගියා. සද්ද කර ගිය සද්ද කර ගිය. අර මිනිසයා ඉනහෙලා බලා ඉන්නවා. ඉංගල මොඩ මිනිසයා මොකද මේ හග්ගරියේ කොටු වලින් ගහලා ගහලා කෑ ගහලා සද්ද කරන්නේ නෑ සද්ද නෑ කියලා. මේකෙන් මිනිහ හද්ද කරලා තියෙන්නේ. ඊට පස්සේ මං ඉන්න තියාක මම හද්ද කරලා වෙන්නන්න කියලා. අර මං තියා හග්ගෙඩිය අරන් බින්බා. පැත්ත දෙතරංග සද්දය ආවා. ආයිසර අපි දැන් මම වරමි අනේ හග්ගෙඩිය අපි කියවහම හද්ද කරන්නේ. අනේ හද්ද කරන්න කියනවා හද්ද කරන්න. ඉතින් අර මිනිහෙන් කියනවා මේ මිනිහෙන්ගේ මෝඩකමක ඇති. හග්ගෙඩිය අඳුරන්නේ නැහැ, සද්දේ අඳුරන්නේත් නැහැ. හග්ගෙඩියෙන් සද්දේ හැදෙන හැටි අඳුරන්නේත් නැහැ. ඉතින් අර මිනිහයාලා මේක ඇතුලේද සද්දේ තියෙන්නේ? මේක කොයි මුල්ලේද සද්දේ තියෙන්නේ? මේ හග්ගෙඩියේද සද්ද කරේ? දැන් හග්ගෙඩිය හද්ද කරගුවා දැක්කා. දැන් හග්ගෙඩිය කොතනද සද්දේ තිබුණේ කියලා අහනවා. දැන් කොහෙන් පෙන්නන්නද? පස්සේ අර මිනිහා තේරුම් කරලා දෙනවා. මේ හග්ගෙඩිය මේ සද්දේට එක කොටසක්. මේකට උත්සාහයක්, වීර්යය සහ වාතයක් ඕනේ. ඒ කටේ ඉඳන් යවන යම්කිසි ශබ්ද කම්පනයක් තියෙනවා. ඒක උත්සාහයෙන්, වීර්යයෙන් යම් තව දෙයකින් කරන්න ඕනේ. ඒ කටෙන් යවන සද්දේටවත් වාතයටවත් මේ සද්ද නගන්න තනියෙන් බෑ. අර හග්ගෙඩියට මේ සද්ද නගන්න තනියෙන් බෑ. මේ කාරණා ටික ඔක්කොම එකතු වුණාම ওই සද්දේ පිට වෙනවා. ඕක හග්ගෙඩිය දිනා කියලා හෙව්වට කොයින්ද? මම කටේ තියනවා කියලා හෙව්ව කටේ කොයින්ද? මං ගත්ත හුලගේ තියනවා කිව්ව හුලගේ කොයින්ද ওই සද්දේ? ওই කාරණා ඔක්කොම එකතු වුණාම හැමෙන්න ප්‍රතිඵලයක හැටි දාගෙන ඉන්නකො. කාරණේ විග්‍රහ කරලා දුන්නා. මෙන්න මේ වගේ මන කියලා එකක් තියෙනවා. ඒකන හිතන්න බෑ. හිතන්න අවශ්‍ය කරන කාරණේට ධර්මියෝ කියල එකක් එක ඒකට ගැටෙන්න ඕනේ. මනංච පරිච්ඡ ධම්මේච උපාජ්ජති මනෝවිඥානං කියන සිද්ධාන්තයේ විහිිනකොට මනෝවිඥානයේ අර හග්ගෙඩිය සද්ද පිට වුණා වගේ පිට වෙන්න පටන් ගන්නවා. මන නැමැති හග්ගෙඩිය නැත්නම් උත්සාහයෙන්, වීරියෙන් ඒකට අවශ්‍ය කරන්නා වූ ධර්මියෝ ඝට්ටණය කරන ක්‍රියාවලිය සිද්ධ නොකරන කර්ම ශක්තියෙන් අර ඒකේ හඳහා සමාන වෙන මනෝවිඥානිය නැගින්නේ. මනෝවිඥානේ දකින්නේ නැත්නම් හිත කියලා එකක් පහළ වෙන්නේ නැහැ අමුතුවෙන්. එහෙනම් හිත කියන්නේ මොකද්ද? ඔන්න ඔය ක්‍රියාදාමයක මොහොතක් ගානේ වෙන ක්‍රියාදාමයක මාත්‍රියෙන් මාත්‍රියේ ගොඩනගෙන ප්‍රතිවල මාලාවක් මිසක්. ඒ නිසා අපි සැවටෙනවා, පවතින හිතක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි හිතක් හොයනවා. අර හග්ගෙඩියෙන් පිටවෙච්ච සද්දේ දැකලා හග්ගෙඩිය කොතනද මේක තියෙන්නේ කියලා හෙව්වා. මේක තේරුම් ගන්න ඕනේ මේ යථාර්ථයෙන්. මේ බුදුරණන් හතේ වෙන්නදී ලස්සන විග්‍රහ කරලා තියෙනවා ඔය උපමාවෙන්. මෙන්න මේ හිත කියන එක ගොඩ නැගින්නේ මෙහෙමයි. ඒ වගේ පුරුෂයාගේ උත්සාහයේ වීරිය රැගෙන්න ඕනේ. අපි හිතන්නත් ඕනේ, ආවර්ජනා කරන්නත් ඕනේ. ආවර්ජනා නොකළොත් එහෙම හිතක් ගොඩ නැගින්නේ නැහැ. ආවර්ජනා කරන්න පුළුවන් කමක් නැහැ වස්තු රූපය ඇසුරු කරගෙන අර ධර්මයන් ඝට්ටණය කලේ නැත්නම්. ඒ ධර්මයේ ඝට්ටණය වීම කර්ම ශක්තියේ සම්බන්ධතාවයේ ගිරද්දු නැහැ නම් අපිට කොච්චර උත්සාහ කළා හිතන්නත් බැහැ. හිතේ ගොඩ නැගින්නෙත් නැහැ. අපේ උත්සාහය නැත්නම් ධර්මියෝ තියනවා, මන තියනවා ගොඩ නැගින්නේ. එනම් මනක් තියෙන්න ඕනේ, ධර්මයක් තියෙන්න ඕනේ, අපේ උත්සාහය වීදී ආවර්ධනයක් තියෙන්න ඕනේ. ආවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ඒක. ඒ ක්‍රියාව නගෙනකොට ওই দেনে নেই তো ভালো বেন একাই সিদ্ধ বেন আর ইতা শিউ তেনা কোতন এটি এ নিশা মেয়েকে চোরা কানলে বেরিয়ায় হিত কোহিত তিয়ে নেই হবে না ইনি ওর হদ উপমা হাগ্গে দিয়ে সাধ্য কোহিত তিয়ে নেই হিত নেই এদর সে রেন্ডে পাটান গান হাগ্গে দিয়ে সাধ্যের তামাই বুধুরিয়ান হাতে হিত উপমা করে লাদিয়ে না হাগ্গে দিয়ে তুলে সাধ্য তিবুন না কোহেওয়া তিবিলা পিটাউ না নেমি হাগ্গে দিয়ে তিয়ে না সাধ্যা খাটা গ্যানিমটা আবাসে কেন আবাসে মৌল দারু গিয়ে ইকে আমার গ্যাটেন ওটাই ইক হাটা গান ඉතින් ඒකද යම් කිසි බුද්ධලේගේ උත්සාහය වීරියයි වාතේ තෙරපා දීමයි කියන මේ කාරණා ටික මුල් කරගෙන තමයි සද්දේට ඊළඟ අවස්ථාවේ හේතු ටික එකතු වෙන්නේ මෙන්න මේ හේතු ප්‍රත්‍යක් වශයෙන් හේතු වල ඵලයක් වශයෙන් සකස් වෙන ප්‍රතිඵලයක් නැగిලා එනවා මේ හේතු ප්‍රත්‍යංගේ ප්‍රතිඵලය අන්න ඒකට කියනවා හිත ඊ ඔය හිත කියන එක දැක්කේ නැත්නම් ඔක විග්‍රහ කළා තෝරා ගන්න මොනවාද හිත හිත් ප්‍රවේද කළා බලන්නේ විභජ්‍ය වාදී හේවත් බෙදලා බලන උටා ඒවා තේරෙන්නේ ඒකීය වශයෙන් ආත්ම දෘෂ්ටියෙන් ගන්න තාකල් මේවා තෝරන්න බැහැ එන හිත බෙදන්න ඕනේ විභජ්‍යවාදීකේ බෙදා බලනවා මොනවද රාග හිත ద్వේස හිත මෝහ හිත වික්ෂිප්ත හිත සංක්ෂිප්ත හිත ඉතින් සමාධි හිත අසමාධි හිත විවිධ හිත වල බෙදෙනවා දැන් බෙදලා බලපුවාම හිත එකක් අහු වෙනවා රාග හිත කියන්නේ මොකද්ද කොහොමද හටගත් රාගයට හේතු වෙන්නා වූ අරමුණක් අරගෙන ඊට අනුකූලව හිතන්න පටන් ගත්තාම නේද රාග හිත හැදුනේ දැන් රාගහිත කොහෙවත් විලාවද නැත්නම් රාග සහගත අරමුණක් කරගෙන හිතන්නේ පටන් ගැනීමෙන් ගොඩ නැගිලා රාග හැඟීමක් මතුවෙලා වැඩි විලාවද දැන් රාගහිත නිකන් හටගන්නේ නැහැ රාගීත හේතු වෙන්නා වූ අරමුණක් හිතන්න පටන් ගන්නකොට ඒ මොහොතේදී නැගෙන හිතක් ඒකයි රාගහිත කිව්වේ කොහෙවත් විලාව නෙමෙයි ඒතර අනිසරේ ද්වේෂීත හේතු වෙන කාරණයක් ආවා ඒකින් දැවි හිතන්න පටන් ගත්තා ඒ පැතර නැවරුණා දැන් රාගහිත තියනවාද දැන් රාගහිත කිව්වට මොකද වුනේ? එහෙම එකක් තිබුණා එක්කවරකින් හැංගෙන්න දෙපැයි. එහෙම එකක් කොහෙවත් නැහැ දැන්. දැන් තියෙන්නේ ද්වේෂහිත. එහෙනම් ද්වේෂහිත හටගatti අතීතයේ ඉඳලා මෙතෙන්ට ආවත් නෙමෙයි. කොහෙවත් තිබිලා ඇදිලා ආවත් නෙමෙයි. ද්වේෂ සහගතව හිතීමේ හේතුවේ ඵලයේ වශයෙන් ද්වේෂහිත පහළ වුණා හේතු ඵලයක් වශයෙන්. එහෙනම් කොහෙවත් තිබිලා ආවත් නෙමෙයි. ඒක ගොඩනැගුණේ ද්වේෂ සහගතව හිතන නිසා. රාග සහගතව හිතීම ආරම්භ කරගාම රාගහිත බලවත් වෙලා ආවා. ඊටපස්සේ ඒට අනුකූලව හිතන්න කියන්න කරන්නම හිතේනවා මිසක් වෙන එකක් කරන්න හිතෙන්නේ නැහැ. අන්න ඒ පැත්ත නැපුරු විලාපු හැටි. ද්වේෂ සාගතව හිතන්න පටන් ගත්තාට පස්සේ ද්වේෂ හිත නැගුණා. ද්වේෂ හිත දැන් හැම විදියෙම අදහස් දෙනවා ගහපිය මරපිය කපපිය කොටපිය නත් ඉවරයක් නැහැ දැන්. පොළොම් බෝලා යවනවා. මොකෙන්ද පෙළඹෙන්නේ ද්වේෂ ඉදින් කොහෙද ඉවිලා දාවි? ද්වේෂ සාගතව හිතීමෙන් ගොඩනගපු නිසා. එහෙනම් කොහෙද හිත ගොඩනගගෙන එකක් මිසක් කොහෙවත් ඉවිලා එන එකද හැංගිලා තියෙන එකද හිත කියන්නේ. දැන් ද්වේෂ හිත තියෙන එකට රාග හිත තියෙනවා. ඒක බලතකවත් නෑ රාග හිත නැගිටහම ද්වේෂ හිතර විචේ දේ මොකද්ද ඒක බලතකවත් දැන් රාග දේශ දෙකම තියෙනකොට ඕක අහක් කියලා හිටන් මෛත්‍රී සහගත හිත පහරින ක්‍රමවේදයක් ආවා මෛත්‍රී සහගතව හිතනකොට දැන් රාග හිතයි දේශිත දෙකමකෝ කොහෙද දැන් ගියේ කොහෙද ඒවා තියෙන්නේ කොහෙවත් ඉවිලා එන්නේ කෑලි නෙමෙයි මේවා ඒ හේතුවේ ඵල වශයෙන් මතුවෙන්නා වූ දයන් නිසා මේකට කියනවා මේ හේතුඵල ධර්ම හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන ධර්ම මේ හිත කියන්නේ විඥාන කියන්නේ එහෙන් බලනකොට දැනෙන හිත පහළ වෙනවා ඒක පහළ වෙන්නේ හේතුනේ මොකද්ද ඇසයි රූපයයි ඝට්ටණය කිරීමේ ක්‍රියාවලිය නිසා ඉදිරිච්ච දැනීම ඒක අපි චක්කු විඥානය කිව්වා දැන් චක්කු විඥානය කොහෙවත් ඉවිල හැටවද හිතට ආවද හිතක් කියුවේ මොකද්ද චක්කු විඥානය අහකල තව හිතක් ඉදෙන තිබිලා නැහැ එන හිත පහළනට මේ මොහොතේ තියෙන්නේ පේන හිත ඒ ක්‍රියාවලිය අතිකයි ඒක මතුවුනි සවන් දීගෙන ඉන්නවා ඇහෙන හිත පහළ වෙනවා ඒකටම යමුනොත් එහෙම ඇහෙනවා විතරයි වෙන මොකුත් නැහැ අපි වෙනේන යන අධිවේගයේ මාරු කරන නිසායි ඒක සැරේ බලන්නත් පුළුවන් අහන්නත් පුළුවන් ගඳ සුවඳ දැනගන්නත් පුළුවන් කියලා මුලාටපත් වෙලා ඉන්නේ අපි ඒක වටේ වේගයෙන් යවන නිසා අපි යම්කිසි ආකාරයෙන් එකකටම අවධානය යොමු කළොත් ඒක මිසක් තව එකක් නැහැ දැන් මේ අවධානී යොමු කරන්න හුරු පුරුදු කරන ක්‍රමවේද තියෙනවා සමහරලාට මේ ඇති කරන ක්‍රමවේද ඒ ඇති කරන ක්‍රමවේදයන් එකිනෙක විග්‍රහ කරලා බලනකොට કોઈ ක්‍රමෙන්ද හටගන්නේ කියලා අපි බලපුවාම අපිට දෙනවා රාගයට හේතුකාරක නැන අර ඇහෙන් රූප බලනකොට ඇතිවෙන්නා වූ දැනීම ඒ හේතුවේ ප්‍රත්‍ය වශයෙන් එවිලි පහළ වුණා දැන් පැරණි අය ඔය අනික යෝගීන් හැම ඔකට ක්‍රමයක් යොදනවා එකම දෙයකට අවධානය යොමු කරපුවාම ඒ හිත් මාලාව විතරක් එනකම් බලනවා ක්‍රමයක්. බලලා හිටන් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඔය යෝගී අභ්‍යාස පුරුදු කරනකොට ගහක අත්තක කුරුල්ලෙක් හදලා තියෙනවා. ෆේදි වලින් හරි හදව කුරුල්ලෙක්. ඒකට ඇහැකුත් තියෙනවා මොනවා හරි වර්ණ කරලා පාට කරලා. දැන් එක්කෙනෙකුට කියනවා හොඳට ඒ කුරුල්ලා දිහා බලා ඉන්න උගේ ඇහැ දිහා බලා ඉන්න. දැන් යෝගී අභ්‍යාස පුරුදු කරන ගෝලියෙකුට කියන්නේ දැන් එයා ඒ දිහා බලාගෙන බලාගෙන ඉන්නවා. බලා ඉන්නකොට එක්කෙනෙක් ගහන දැන් මොනවද පේන්නේ? ගහක අත්ත පේනවා. ඒකේ කුරුල්ලා ඉන්නවා පේනවා. උගේ ඇහැ පේනවා. එච්චරයි මට දැන් පේන්නේ. ආ තාම ප්‍රගුණ මදි. අනික් කෙනා ළඟට යවට මොනවද පේන්නේ? මට කුරුල්ලා පේනවා. උගේ ඇහැ පේනවා. ආ තාම ප්‍රගුණ වෙලා මදි. තව කෙනෙක් ළඟට යනවා. ඊට වඩා හොඳට පේන එක්කෙනෙක්. මොකද පේන්නේ? මට කුරුල්ලෙක් වෙන්නේ ඔළුව පේනවා ඇහැ පේනවා. හතා ප්‍රගුණ වේලාමාදී. දැන් ඔබට මොනවද පේන්නේ? මට කුරුල්ලෙක් පේන්නේ නැහැ. අද මොනවද පේන්නේ? ඇහැක් විතරක් පේනවා. ආ ඔබේ අවධානය දැන් හරි. ඒගොල්ලෝ නිගමනයක් දෙනවා. මොකක් නිසාද? අවධානයේ බාහිරට විසිරුනහම බාහිර දේවල් පිළිබඳ හිත හට ගන්නවා. බාහිර දේ පේනෙහි. එල්ල කිරුවේ එක තැනකට නම් ඒ ඇහැ නැවිදි තිත දැක්කනම් අන්තිමට කුරුල්ලාගේ දෙමේ ඇහැ කියලා හඳෙන්නේ ඇහැ විතරක් පේනවා. මෙන්න මේක ඒ කාලෙත් ගත පෙරණියා ගත උපක්‍රමයක්. දැන් මේ වගේ යම්කිසි කෙනෙක් ඔය හිත උපචාර අර්පණා කියන தත්තේ ඇවිල්ලා අර්පණාවට එනවා කියලා කියන්නේ ඔන්නෝම යම්කිසි අරමුණකට ගිහිල්ලා. ඊ අරමුණේ බැහැර එකක් දකින් නැති මොහොත ඒක එල්ල කළාම පහළ වෙන අවස්ථාව. අන්න ඒක බලන්න ප්‍රගුණතාවය බලන්න තමයි අර කුරුල්ලගේ ඇහැ දිහා බලා ඉඳ කිව්වේ. හදලා. ඉතින් ඒක දිහා බලා ඉන්නකොට ඒකත් පේනවා තව බාහිර දේවල් වලට හිත යොමු වෙවි යනවනම් අත්තේ වහලා ඉන්න හැටි පේනවා කුරුල්ලා ඉන්න හැටි පේනවා කුරුල්ලත් පේනවා ඇහත් වෙනවා ඔක්කොම පේනවා. එල්ල වෙලා එල්ලලා ගියාම අන්තිමට කුරුල්ලාගේ මොකද කියලා ඒකක්වත් පේන්නේ නැහැ. ඇහැ විතරක් එල්ල වෙලා පේනවා. අන්න ඉතින් කියනවා ඔබේ ආයුධානි හරියට එල්ල වෙලා තියෙන කියලා. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒකෙන් අපි දකින්න එකක් තියෙනවා. එහෙනම් අපේ මනස කොයිතරම් වේගෙන් දුවනවාද මේ හැමතැනම ඔක්කොම පේන්න. දැන් දර්ශන එකක්ද අපි බලන්නේ. ඉතින් මේ අබුදුරයන් වහන්සේ දේශනා කරපු ක්‍රමේ නෙමෙයි. ඒ ලෝකයයි ක්‍රමයක් ඔය මං කිව්වේ. නමුත් අවධානයේ ආවර්ජනයේ විහිදෝ විහිදෝ බලන නිසා තමයි විවිධ දේවල් පේන්නේ. විවිධ දේවල් පේන්නේ දර්ශනයේ අයිති වන විවිධාකාර පැතිකඩවල ඔස්සේ. ඒ විවිධ හිත් දර්ශන හිත කියන්නේ පේන හිත හේවත් චක්කු විඥාන එකක් නෙමෙයි. චක්කු විඥානයට තමයි ඔළුව පේන්නේ. චක්කු විඥානියම තමයි පය පේන්නේ. චක්කු විඥානයට බලගත්තාම තමයි ඇඳුම වටහාගන්නේ. ඒ ඔක්කොම චක්කු විඥානිය මුල් කරගත්ත චිත්ත වීතිය වලට. හැබැයි ඉතින් එක අරමුණක් නෙමෙයි එතන තියෙන අරමුණු කීපය. ඔළුව පේන අරමුණ නෙමෙයි, ඔළුව නෙමෙයි කකුල කියන්නේ. ඔළුව පේන දර්ශනය ඒක එක පැත්තක. කකුල කියන්නේ තව පැත්ත. නාහය පේන්නේ, ඇස් පේන්නේ, කන් පේන්නේ එකින් එකට දර්ශන මාත්‍ර. ඒ දර්ශන මාත්‍රයට ගියම අදි වේගෙන් හැමතැනම හසුරවනවා. ඒක අරමුණකට එක මාත්‍රයයි. හිත කියන්නේ ඔච්චරයි. මෙන්න මේක තමයි හිතේ ස්වභාවය. දැන් ඕක විග්‍රහ කරන සංඥෙමි සමනකි. ව්‍යාම මත්තේ කලෙවරේ කලෙවරේ ලෝකජ්ජ පඤ්ඤාපේමි කියලා බුදුරන් වහන්සේ දේශනා කරපු එකද. බඹයක් පමණ සංඥා සහිතව මන සහිතව බඹයක් පමණ ශරීරේට ලෝකයේ ලෝක සමුදේ පනවනවා නම් දුක දුක් සමුදේ පනවනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කළා කියලා අද කියනවා. සංඥා සහිත මන සහිත වන්නාහු කියලා විතර විග්‍රහ කරන සංඥෙමි සමනකි. ව්‍යාම මත්තේ කලෙවරේ කියනකොට සංඥා සහිත මන සහිත කය කාටවත් නැහැ. ආවර්ජන කරපු දෙන ආවර්ජනාවට දැනෙනවා මිස සංඥා සහිත මන සහිත කය කියන එකක් එහෙම එකක් ලෝකෙ හැදින්නේ නැහැ. ධර්මයට විරුද්ධයි එහෙම කියනවනම් මොකද්ද ඔතන කිව්වේ? බඹයක් පනවන නේ ව්‍යාම මත්ත කියන්නේ. මත්ත කියන්නේ මාත්‍රේට. ව්‍යාම කියන වචනේ ව්‍යාම කියන වචනේ. ව්‍යාම කියන්නේ ක්‍රියා මාත්‍රයයි. සත්‍යය මේ ලෝකෙහි අවිද්‍යාව තෘෂ්ණාව නිසා විවිධාකාර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදීට ධර්ම කියන ඒවාට ඒවා යොමු කර කර ඒවා ගෝචර කරගන්න ඒවට ක්‍රියාත්මක වෙනවා. ওই ක්‍රියාත්මකින මාත්‍රයක් එක මොහොතක මාත්‍ර දෙකක් ක්‍රියාත්මක වෙන්නේ. සංඥා සහිතවන්නාව මන සහිතවන්නාව ක්‍රියා මාත්‍රයක් හටගන්නවා. ඔච්චරයි සත්‍යය. සත්‍යය කියන එක විද්‍යාමාන මාත්‍රයට ඔච්චරයි. ඊළඟට පස්සේ තව පොඩ්ඩක් යනකොට තවත් ක්‍රියා මාත්‍රයක් හටගන්නවා ඇහෙන්න. ඇහෙන එකට සෝත ශබ්ද කියන ක්‍රියා මාත්‍රයක් සම්බන්ධ වෙනවා. මන සහිත සංඥා සහිතිනවා එතෙන්ට. ශබ්ද සංඥා සහිත ශබ්දේ දැනගන්නව මනස් එක්ක හද ගන්නවා. ඒ ක්‍රියා මාත්‍රයේට. ඔච්චරයි සත්‍යය. ඉතින් ඕකට හදන්නේ භවයක් පමණ වූ ශාරීරිය තුළ සංඥා සහිත මනස ශාරීරියෙහි මේ සත්‍යය පනවනවා කියන එකක් හදාගෙන තියෙනවා. කොයිතරම් මුලාවටපත් වෙනවද? දැන් මම මේක කිව්වත් එහෙම ධර්මයේ සම්පූර්ණ විකෘති කියලා කතා කළා විනාශයක් සිද්ධ වෙනවා කියලා මට පොඳලම බයිනවා. ඔක හින ගහලා ඵලයන් ඕකට කියනවා. වැඩිය වරද්දලා හදන්නේ බුද්ධ ආගම නැති කරන්න හදන්නේ කියලා මොනවා කරන්න හින ගැහුවා කියන්නේ ඔක කියන්න වෙනවා. යථාර්ථයේ ඔච්චරයි කියවුවා වෙනස් කියලා තියෙන හැටි. බුදුරන් වහන්සේ සත්වයේ කියලා මහ ලොකු ගොඩක් පනවලා නැහැ කොතනකවත්. සත්වයා කියන්නේ ක්‍රියා මාත්‍රයයි. ඕකයි පැනෙවි. ওই ක්‍රියා මාත්‍රයමයි සුද්ධ කරපහම සුද්ධ වෙන්නේ. ඊළඟ ක්‍රියා කරමු ගොඩනගමු ක්‍රියා මාත්‍රය සුද්ධ කරන්න බෑ. ඒකී අවිද්‍යාව තෘණාව දුරු වුණොත් ඊළඟ මොහොත අවිද්‍යාව තෘණා සහිත ක්‍රියා මාත්‍රයක් නැගින්නේ නැතුව ගියාට පස්සේ එතන පටන්ගෙන සියලු ක්‍රියා මාත්‍රලා අවිද්‍යාව තෘණාවෙන් තොරයි. එහෙනම් එතනින් හටගත්ත වැල මොකද්ද? වීතරාගී වීතදෝසී වීතමෝහි සංඥා මනසයිතවන්නා වූ ක්‍රියා වැලක් ඇති වෙනවා මිසක් රහතන් වහන්සේගේ චිත්ත ස්වභාවය ඕකයි. ඉන් කොතනකවා සත්වේදයක් කෙනෙක් පැනවි වෙනා ලොකු පුංචි කියලා සත්වේ කියමු කලේ නැහැ. බබ ගන්නක් සීමා කරපු සත්වේ බුදුරන් වහන්සේ කොතනකවා පනවලා නැහැ. සත්වේ ඉන්න කොහෙද මිමි පැනවි? සත්ව කියන්නේ මොකක් නිසා දාපුහම බුදුරන් වහන්සේ දේශනා කරනවා පංචස්කන්ධයට ඇලුම් කරන නිසා ඇලුම් කිරීමට සත්ව කියනවා. ඉන් සමිනී ඇලුම් කිරීම වම්බයක් පමණ ලොකුද කියලා මම හෙව්වොත් එම් ඕ කියයි. බබ කතාව මොකක්ද ඔතන? ඉතින් සත්ව කියන වචනේ හරි ගැඹුරුයි. බොහොම සියුම් එක්තරා ගති ලක්ෂණ ඇලීමක් ඔය කියන්නේ. ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඔන්න ඇලෙන ස්වභාවයේ සත්ව කිව්වා මිසක් කායකර සත්ව කියලා බුදුරන් වහන්සේ පෙන්නුවේ නැහැ. හිත කියලා අමුතු හේත සත්ව කියලා පෙන්නුවේ නැහැ. ඔය කියන්නා වූ ඇලුම් ස්වභාවය නිසා ලෝක සත්‍යය මොහතක බලනවා, ඒකට යොමු වෙනවා, අනිසාරය අහනවා, චන්දරාග සහිතව. ආහහ මොකද කරන්නේ? උපාදානයේ බැදි බැදි ඔය වැඩේ කරන සාකල් ඔහු පංච උපාදානස්කන්ධයක මොහතක් ගන්න ක්‍රියාත්මක වෙනවා. ඔය කෙනෙක් ක්‍රියා මාත්‍රයක් ඇද්ද? ඔන්න ඕක තමයි කිව්වේ ව්‍යාම මාත්‍රේ කලෙවරේ කියලා. ඉතින් ඒකයි ඔහු බර වෙලා ඉන්නේ. ඔහු ආලය කළා කියලා තියෙන කලලය. කළ ආලියට අය වෙලා කලලයක් ඉන්නවා. කළ ආලයට එක් වූ බරක් යදෙන කලෙවරේක ඉන්නවා. ඔය ආලයට එක් වූ මොහොත ඇහෙන් බලන මොහොතේ ඔහු ඉන්නේ එතන. ඒ ආලයට එක් වෙලා ලස්සන බලන්න ඕනේ. ඔය පටන් ගත්ත අදහසක් ඇති කරලා හිටන් ඒකෙම ඇලි ඇලි ඉන්නවා. ඒ වා මොහොතක් ගානේ මා චිත්ත මාත්‍රේ මාත්‍රිය හටගත්තා විදිලා ගියා, හටගත්තා විදිලා ගියා, ක්‍රියාදාමී දිගටම යනවා. තවත් සත්වයේ කියන මාත්‍රයක් උතන නැහැ. අනික්වා ඉන්ද්‍රිය විතරයි. කර්ම ශක්තියෙන් පවතන ඉන්ද්‍රිය මිසක් ඒ ඉන්ද්‍රියට සත්වයා විද්‍යාමාන කරන්නේ සත්ව කියන ඇලුම. ඇලීම විද්‍යාමාන වෙන්නේ ඔය චන්දරාගයෙන් යුත් වෙලා අහන බලන ගඳ සුවඳ ගන්න ආග්‍රාණය කරන රස ගන්න ස්පර්ශ ගන්න හිතන වෙලාවක. ඒ මාත්‍රෙට විතරයි සත්ව පනවන්නේ. එන සත්වයා කියලා කාලයට සම්බන්ධ සත්වේ පනවලා නැහැ. කාලයක් ඉන්න සත්වේ පනව ආත්ම දෘෂ්ටියක් වෙනවා. ආත්ම දෘෂ්ටි අහකලා යථාර්ථය දකින්න ඕනේ. ආත්ම දෘෂ්ටියේ ස්වභාවය තමයි මොහොතක් හෝ ස්ථිරත්වයක් පනවුවොත් ආත්ම දෘෂ්ටියට වැටෙනවා. ඉතින් ඔක හරි ගැඹුරුයි. විස්තර කරලා තේරුම් ගන්න අපි ඊළඟට දාන වාන කටයුතු වලින් පස්සේ නැවත මේ ධර්මයේ ගැන සාකච්ඡා කරමු. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒ දාන වාන පූජාවන් සිද්ධ කිරීමේදී උතුම් බුදු පියාණන් වහන්සේලා අග්‍රර මහා සංඝරත්නයේ දීවමාන වැඩ ඉන්නවා සමාන සිහි කරලා පළමු අග්‍ර මහා පූජෝපහාර සිද්ධ කරලා ඒ කටයුතු වලින් පස්සේ නැවත ධම් සාකච්ඡා ආරම්භ කරමු. දැන් සිල් දෙනාට යහපතක් වේවා.